බුද්දස්සේ එවං මේ සුතං ඒකං සමයං භගවා සාකේතේ විහෙරති කාලකාරාමි තත්‍ර කෝ භගවා භික්ඛු ආමන්තේසි භික්ඛවෝති භදන්තේති තේ භික්ඛු භගවතු පච්චස්සෝසුං භගවායි තදවෝචේ යං භික්ඛවේ සදේව කස්ස ලෝකස්ස සමාර කස්ස සම්බ්‍රහ්ම කස්ස සස්සමන බ්‍රාහ්මනියා පජාය සදේව මනුස්සාය දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියේසිතං අනුවිචරිතං මනසා තමහං ජානාමීති. තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත්තු සම්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක්ඥ රාජෝත්තමයන් වහන්සේ සාකේත නගරයෙහි සාකේත නගරාසන්නයෙහි කාලකාරාමයේ වැඩින්න දිනක 500ක් භික්ෂු සංඝයා වහන්සේ සහ ලක්ෂ සංඛ්‍යාත විශාල ජනකාවක් අභියස දේශනා කොට වදාරන ලද අනුසන්දි පහක අවසානයේ මහා ප්‍රතිය පස්වාරයක් කම්පිත වූ ආචාර්ය ජනක බුද්ධ ගුණ දීපනය කරන සූත්‍ර දේශනාවක් වන කාලකාරාම සූත්‍රයේ මාතෘකාවක් මේ ප්‍රකාශ වුණේ. ඒ නිදාන කතාවයි මේ කෙටියෙන් කියවුණේ. එක් ධර්ම දේශනා සමයකදී සරුවඥන් වහන්සේ සාකේත නගර සමීපයේහි කාලකාරාම විහාරයේ වැඩ සිටින අවස්ථාවක භික්ෂු සංඝයා අමතා මෙහෙම දේශනා කොට වදාළා. මහණෙනි, දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත, දෙවිමිනිසුන් සහිත සමස්ත ලෝක සත්‍යාගේ දක්නා ලද, අසන ලද, මුණනය කරන ලද, ඒ කියන්නේ ආග්‍රහණය කරන ලද, විඳින ලද, ස්පර්ශ කරන ලද, හිතන ලද, සිතින් පමන ලද සෑම අරමුණක්ම මම තථාර්ථයෙන්ම සර්ව ප්‍රකාරයෙන්ම දන්නෙමි කියන එකයි මාතෘකා පාට කෙටි තේරුම. සාකේත නගරය කියන්නේ සයත් නුවරට යෙදුම් හතක් දුරින් පිහිටි නගරයක්. මේ නගරයේ මෑත භාගයේ ඇති වුණේ ධනංජය සිටුවරයා උදෙසා. විශාඛාවගේ මාතා පියතුමා ධනංජය සිටුවරයා. මේ ධනංජය සිටුවරයා සයත් නුවරට පදිංචියට එන ගමනේදී දවල් ආහාර ගන්න ස්ථානයේ සාකේත නගරය ඇති වුණේ. ඒ කියන්නේ වෙනම නගරයක් නිර්මාණය කරන්න ඕන මේ විශාඛාවගේ මව්පියන් සහිත පිරිස වෙනුවෙන් ඒ තමයි සාකේත නගරය. ඒ සාකේත නගරයේ වාසය කළ කාලක කියලා සිටුවරයා. මේ සිටුවරයා අනාථපිණ්ඩික සිටුවරයා සමග එකට අධ්‍යාපනය ලබාගත් කාලයේ පුරන්දුවක් අනුව ඒ කාලක සිටුවරයාගේ පුතුණුවන්ට අනාථපිණ්ඩික සිටුවරයාගේ බාල දියණියක් වන චූලසුභද්‍රාව විවාහ ගිවිසුමක් ඇති කරගන්නට යෙදුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණි මේ සිටුවරයා කියන්නේ අනාථපිණ්ඩික සිටුවරයා චූලසුභද්‍රාවත් දෙන්නම කිව්වා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අති බෞද්ධයෝ, නමුත් අපට සම්බන්ධ වෙන්න තියෙන කාලක සිට නිවස බෞද්ධයෝ නොවෙයි. ඉතින් යම්කිසි අවස්ථාවකදී අපට පිහිටක් වනු සඳහා අප ගැන ආවර්ජනා කරන ශේකුවා කියලා සරුවඥන් වහන්සේට ආරාධනා කොටගෙනයි මේ විවාහ මංගල සිද්ධ වුණේ. ඒ අතරත ඒ කාලක සිටුවරයා තමන්ගේ විශාල උයනක නිගන්තාරාමයක් කරවා 500ක් නිගන්තයන් වාසය කරමින් නිති දන් දෙමින් හිටියා. ඒ මංගල උත්සවයේදීද චූලසුභද්‍රාවට නියම කළා, දියණිය අපේ ආර්යයන් වහන්සේලා දකින් දෙන්න අදා අපි දානයක් දෙනවා මේ මංගල උත්සවෙ නිමිත්තෙන්. ඉතින් චූලසුභද්‍රාව ගිහින් බැලුවාම නිගන්තයෝ එතුමේට මහත් ලැජ්ජාවක් පිළිකුලක් ඇති වුණා. ඉතින් දීදී කියලා නින්දා කළා, කෙලකඩක් විසි කළා. යානේ මෙහෙම අභ්‍යන්තර හිරියක්වත් බාහිර උත්තාපයක් නැති මේ ඇත්තද නික්ලේශී ආර්යයන් වහන්සේලා කියන්නේ කියලා, අපේ ආර්යයන් වහන්සේලා නම් ඔහොම නෙමෙයි කියලා ගාථා රාශියකින් සංගරත්නේ ගුණ සජ්ජහනාවක් කළා. ඉතින් ඒ අනුව මේ නිගන්තයේ මහත් කලකිරීමකට පත් වුණා සිටුවරයා ගැන කාලක සිටුවරයා ගැන මේ කාලකන්ණ කෙනෙක් මේ ගෙදරට ගෙනාවා කියලා. අන්තිමේදී මේ කාලක සිටුවරයාගේ ඉල්ලීමක් වුණා එසේනම් තමන්ගේ ආර්යයන් වහන්සේලා අපට පෙන්වන්න පුළුවන්ද කියලා. ඒක මට පෙන්වන්න පුළුවන්. කවදද? හෙට දවසේ. ආ හෙට දවසේ මම පෙන්වන්න වඩම්මලා දෙන්නම් කියලා. මෙතුමිය මතුමහන්තලාවට ගිහින් සමන්තිච්ච මල් දෝත් අටක් අරගෙන බුදුගුණ වර්ජිනා කළ අහසට දැම්ම. මේ මගේ ආරාධනේ සරුවඥන් වහන්සේට දැනේවා පෙනේවා කියලා. බුද්ධාධිෂ්ඨාන බලයත් මෙතුමියගේ ශ්‍රද්ධා මහිමයත් නිසා මේ මල් අහසේ පාවී යෙදුම් හතක් ගියෙන් සරුවඥන් වහන්සේ දහම් දේශන තැන ධර්මාසනයේ තෙලින් සුදු වියනක් වාගේ අහසේ රැඳී පැවතුණා. ඉතින් සරුවඥන් වහන්සේ ආවර්ජනා කොට ඒ ආරාධනේ පිළිගත්තා. එදා ධර්ම දේශන අවසානයේදී අනාථපිණ්ඩික සිටුවරයා පසුදින දානෙට ආරාධනා කළා 500ක් සංඝ පිරිස සමග බුදුරජාණන් වහන්සේට. බුදුරජාණන් වහන්සේ වදාලා සිටානෙනි දැන් මේ චූල සුභද්‍රා වගේ ආරාධනයක් පිළිගෙන කියලා. ස්වාමීන් කවුරුත් ආවේ නැහනේ. ඒක මේ ඇවිල්ලා තියෙන්නේ මල් තමයි. මේ මල් තමයි මට ආරාධනයට දෙවලා තියෙන්නේ. කිව්වා ස්වාමීන් වහන්සේ මේ දුම් හතක් දොර ඉන්නේ කෙනෙක් මේ වගේ ආරාධනයක් කිරීම පුදුමයිනේ. පුදුමයක් නැති සිටානෙනි හිමාල වනාන්තරයේ හිමාල පර්වතයේ දුම් සිය ගානක් ඈතට පේනා වගේ යම් කෙනෙක් ශ්‍රද්ධා සම්පන්න නම් සීල සම්පන්න නම් සුත සම්පන්න නම් ත්‍යාග සම්පන්න නම් ප්‍රඥා සම්පන්න නම් ඒ අය රත්නත්‍රයට දිස් වෙන ඕනම තැනක හිටියත් වෙනවා. නිසා ඒ චුලසුබද්දා වගේ ගුණමහන්තතාව නිසා මේ ආරාධනේ පිළිගත්ත කියා ධර්මයක් දේශනා කළා. ආනන්ද ස්වාමීන් වහන්සේට විධාන කළා හෙට දවසේ සාකේත නගරයේට 500ක් ප්‍රබින්න ප්‍රතිසම්බිදා ප්‍රාප්ත රහතන් වහන්සේලාටම සලක දෙන්න කියලා. සද්දේව රජුත් මේක දැකලා විසුකර මිදී පුත්‍රයා නියම කළා සිරිකා ගෙවල් 500ක් මම පිළිගන්වන්න. ඉතින් පසු දිනේ සියල්ලම සිද්ධ වුණා. ඒ අතරත මේ සාකේත නගරයේ සිටුමාලිගාවේ සිටි චූල සුභද්‍රාව කල්පනා කළා. ඉතින් සරුවඥන් වහන්සේ බොහෝම අවිවේකව නිගත කරන්නේ ධර්ම දේශනා ආදී සඳහා මගේ ආරාධනේ පිළිගත්තාද නොගත්තාද දන්නේ කොහොමද කියලා නමුත් හිතේ සැකයක් නැතුවම දාන සංවිධාන යෙදී හිටියා. එදාම රාත්‍රියේ මැදියම වෛශ්‍රවණ දිවරාජයවිල්ලා කිව්වා නැගෙනී බහරෙන් දෙපා සරුවඥන් වහන්සේ දානේ ආරාධනේ පිළිගත්තා. දැන් ඉතින් හෙට උදේ අහවල් වෙලාවට වඩිනවා කියලා. එයින් මෙතුණියේ පුදුමාකාර විශ්වාසයකින් යෙදුණු නිසෙසේ දාන උපස්ථාන සංවිධාන කළා. පහෝදා උදේ උදෑසන දානශාලාව ඔක්කොම වත් පිළිවෙත් මෙතුණියගේ නියමෙන් සම්පාදනය කළ අතරත මගරවාණු සිටින්නේ බුද්ධ ප්‍රමුඛ 500ක් සංඝ පිරිස අහසේ වඩිනවා දැකලා උතුරාණ ප්‍රසාද ප්‍රීතියකින් වැඳ නමස්කාරයෙන් බිමට වඩම් මගන ආරාධනා කළා දානේ පිළිගැන්වා. බලමිලා අවසානයේදී ආරාධනා කළා ස්වාමීන් මගේ මේ නැදිමයිල ඔක්කොම බෞද්ධයෝ නෙමෙයි මේ අත්තන්න සුදුසු ධර්ම දේශනාවක් අවසර ලැබේවා කියලා. සරුවඥන් වහන්සේ එදින දෙසූ දහමින් ඒ කාලක සිටුවරයයි සිටුපවලේ සියලු දෙනාවයි තමත් 84,000ක් දසන් තරම් විශාල පිරිසයි මාර්ගඵල නිවන් අවබෝධ කරගත්තා. මේ සිටුවරයාගේ අර විශාල උයන සංඝසතුවට බුදුපාම සංඝසෝනට සංඝසතුවට පූජා කළා. නිගන්තයන් අපට මේක කලින් දුන්න තැන කියලා බහැර යන්න කැමතුනේ නැහැ. පසුව මේ සිටුවරයාගේ සිටු අනින් ඔවුන් ඉවත් කරලා දැම්මා. ඒ ස්ථානයේ මහා සංගරුවන වඩා හිඳුවා නිත්‍ය වශයෙන් දම් පින්කම් කරමින් තමන් ඒ මුළු නගරයම බෞද්ධ නගරයක් බවට පන්වා ගත්තා. මෙන්න මේ කාලක සිටුවරයා කරවා පූජා කළ උයනේ පිහිටි ආශ්‍රමයට කියන්නේ කාලකාරාමය. ඒ කාලකාරාමයට සරුවඥන් වහන්සේ වැඩි දවසකදී ඒ නුවරින් පැවිදි වී සිටිය කුලදරුවෝ 500ක් නවක භික්ෂූන් වහන්සේලා. උන්වහන්සේලා ධම් සභා මණ්ඩපයේ ධර්ම සාකච්ඡා කරන වෙලාව බුදු ගුණම කතා කරගෙන හිටියා. සරුවඥන් වහන්සේගේ පාරමී සම්භාර ගැන, මහා කරුණාව ගැන, සරුවඥතා ඥානය ගැන, එවාගේ මණිකුත් බුද්ධ ගුණ දන්න දන්න හැටියට සාකච්ඡා කරමින් හිටියා. එතෙන්ද සරුවඥන් වහන්සේ වැඩලා ඒ පිරිසගේ සිත් හසර බලා තවත් විශාල පිරිසකටත් මඟඵල නිවන් සුව ලැබෙනු පිණිස මහා පොළව කම්පා වෙන සුළු මේ සූත්‍ර දේශනේ පවත්වා වදාළා. ඒ කාලකාරාමේහිදී දේශනා කළ බැවින් ඒ සූත්‍රය හඳුන්වන්නේ කාලකාරාම සූත්‍රය කියලා. මේ සූත්‍රය අංගුත්තර නිකායේ චතුස්ක නිපාතයේ උරුමේල වර්ගයේන තුන්වෙනි සූත්‍රයයි. මේ සූත්‍ර දේශනාව බොහෝම වැදගත්. ඒ වගේම සූත්‍ර වශයෙන් කෙටි වුණාට ගාම්භීර අර්ථ සම්භාරයක් ඇති සූත්‍ර දේශනාවක්. ඒ දේශනාවට අපි හැරී බලමු. යම් වික්කවේ සදේවකස්ස ලෝකස්ස සමාරකස්ස සබ්‍රහ්මකස්ස සස්සමන බ්‍රාහ්මණියා පජාය සදේ මනුසාය දිත්තං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරිේෂිතං අනුවිචිරිතං මනසා තමහං ජානාමි. මේ පළමෙනි දේශනා පාඨයයි. මහණෙනි, මේ ලෝකයේ දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත, දෙවි මිනිසුන් සහිත සියලු සත්තා ප්‍රජාව විසින් යමක් ඇහෙන් දක්නා ලද නම් ඒ සියල්ලත්, කලින් අසනා ලද නම් ඒ සියල්ලත්, නාසිකාවෙන් දිවෙන් කයින් ස්පර්ශ කරන ලද නම් ඒ සියල්ලත්, සිතින් අරමුණු කර ගන්නා ලද යමක් ඇතොත් ඒ සියල්ලත්, පත්තං අරමුණු වශයෙන් අභිමුඛයට පැමිණි සියල්ලත්, එවාගෙම පරිේෂිතං සිතින් සොයසොයා ලබාගත් අරමුණු සියල්ලත්, තමහං ජානාමි තං අහං ජානාමි, ඒ සියල්ල මම දනිමි. මේ කිවිස සරුවක් ප්‍රඥානේ මහිමයයි. තමහං ජානාමි, ඒ සියල්ල මම දනිමි. එතකොට මේ ලෝක ධාතුව අනන්තයි. ලෝක ධාතුවේ අනන්ත භාවය ප්‍රකාශ කරන්න උපමා විෂයාතික්‍රාන්තයි. ඒ කියන්නේ උපමාවකින් කියන්න බැරි තරම් ලෝක ධාතුව අනන්තයි. ඉසර උපමාවක් කියලා තියෙනවා, ඉරිදි බල සම්පන්න කෙනෙක් මේ සක්වල වල නැත්තම් මුළු සක්වලක් පිරෙන තරම් විශාල අබ කොටුවක් අරගෙන, මේ අබ කොටුවේ අබ අරගෙන මුළු මහත් ලෝක ධාතු එක එක දිශාව එක එක ලෝක ධාතුවට එක එක ආබෑටේ වීසි කරමින් ගණන් කරමින් යනවා ඉරිදි බලේ. මේ සක්වල පුරාණම තරම් විශාල අබ කොටුවේ අබ වරෙන්න පුළුවන් සක්වල වල ඉවර වෙන්නේ නැහැ. ඒ තරම් සක්වල අනන්තයි. එක සක්වලක සත්‍යවත් අනන්තයි. නිසං සත්‍යයේ අකින්තියයි කියන්නේ, ලෝකයේසත් අකින්තියයි කියන්නේ. මේ තරම් අකින්තිය වූ අප්‍රමේය වූ ලෝක ධාතුවේහි සියලුම සත්‍යයන්ගේ මේ සියලු ප්‍රයත්න සරුවඥන් වහන්සේ ආවර්ජනා කළ ප්‍රමණින් සියල්ල දන්නවා. ඒකයි තමහං ජානාමි. ඊළඟට සඳහන් වෙන ඊළඟ පාඨය, යම් වික්කවේ සදේවකස්ස ලෝකස්ස සමාරකස්ස සම්බ්‍රහ්මකස්ස සස්සමන බ්‍රාහ්මණියා පජාය සදේ මනුසාය දිත්තං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරේසිතං අනුවිචරිතං මනසා තං තමහං අබ්බඤ්ඤාසින්. ඒ වචනයම තවත් තහවුරු කිරීමේ තේරුම, දෙවියන් සයත, මරුන් සයත, බඹු සයත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සයත, දේ මිනිසුන් සයත, සත්තා ප්‍රජා විසින් දක්නාලද, අසලලද, ආග්‍රහණය කරලද, රසවිඳින ලද, ස්පර්ශ විඳින ලද, සිතින් අරමුණු විඳින ලද, සිතේට හමු වූ අරමුණු, සොය සොයා ලබාගත් අරමුණු, තමා වෙත පැමිණි අරමුණු, ඇති සියලුම සත්‍යයන්ගේ සියලුම සිත් සතර අම්බඤ්ඤාසින් අභි අඤ්ඤාසින් විශේෂයෙන්ම සර්වඥතාඥාණයෙන් දැකගත්තෙමි. විශේෂයෙන් දැකගත්තෙමි. ඒ කියන්නේ සර්වඥ භූමියමයි. ඊළඟ පාඨයෙන් කියවෙනවා ඒ වගේම තව තේරුම, යම් වික්කවේ සදේවකස්ස ලෝකස්ස සමාරකස්ස සම්බ්‍රහ්මකස්ස සස්සමන බ්‍රාහ්මණියා පජාය සදේ මනුසාය දිත්තං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරේසිතං අනුවිචිතං මනසා තං තථාගතස්ස විදිතං. අනේ තවත් සරුවක් තාඥානේ ප්‍රකාශ කරන වචනයක්, දෙවියන් සෑත, මරුන් සෑත, බඹුන් සෑත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සෑත, දේ මිනිසුන් සෑත, සමස්ත සත්ත්ව ප්‍රජා විසින් දක්නා ලද, අසන ලද, ආග්‍රහණය කරන ලද, රසවිඳින ලද, ස්පර්ශ විඳින ලද, හිතින් අරමුණු කරන ලද, සදරට ස්වභාවයෙන්ම අරමුණු වූද, එවාගෙම සොය සොයා අරමුණු කර ගන්නා ලද්දා වූද, සිතින් හැසිරෙන ලද්දා වූද, යම් තාක් වේ ඇතොත් තන් තථාගතස්ස විදිතං. ඒ තථාගතයන් වහන්සේට සර්වප්‍රකාරයෙන්ම ප්‍රකටව ආබෝධ වී අවසానයි. අනුමාන වශයෙන් නෙමෙයි, ප්‍රත්‍යක්ෂ ඥානයෙන් මේ සියල්ලම ප්‍රකට ලෙස ආબોධ කරගෙන හමාරයි. මේ අවස්ථා තුන, තමහං ඥානං තමහං අබ්බඤ්ඤාසින් තං තථාගතස්ස විදිතං, ඒ කියන අවස්ථා තුනටම කියනවා සරුවක්ම භූමි කියලා. ඒ කියන්නේ සියල්ල දන්නවා කියන ප්‍රඥාව සම්බන්ධ වචනයකුයි ඒ වචන තුنين කියවුනේ. ඒ සියල්ලමම දනිනි, ඒ සියල්ලම විශිෂ්ටඥානෙන් දනිනි. ඒ සියල්ල තථාගතයන් වහන්සේට ප්‍රකට ලෙස අවබෝධ වී හමාරයි. මේ තුන සරුවක්ම භූමි, සරුවක්ම තාඥාන භූමියයි. ඊළඟට කියනවා ක්ෂීණාශ්‍රය භූමිය කියලා අවස්ථාවක්. ඒ සරුවක්ම තාඥාන භූමිය අවසන් වෙනකොට මහ පොළොව කම්පා වුණා. ක්ෂීණාශ්‍රය භූමියේ සදාන් වෙන්නේ මෙහෙමයි. තන් තථාගතෝ නෞපට්ඨාසි යම් විත්තේ සදේවකස්ස ලෝකස්ස සමාරකස්ස සම්බ්‍රාහ්මකස්ස සස්සමන බ්‍රාහ්මණියාපජාය සදේ මනුස්සාය දිත්තං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරිේෂිතං අනුවිචරිතං මනසා තං තථාගතෝ න උපට්ඨාසි අන්න ශීනාශ්‍රය භූමිය. ඒ කියන්නේ දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත, දෙවි මිනිසුන් සහිත, සියලුම සත්ත්ව ප්‍රජා විසින් දක්නාලද, අසනලද, ආග්‍රාණය කරනලද, මේ රසවිඳනලද, කයින් ස්පර්ශ කරනලද, හිතෙන් ගන්නලද, එවාගෙම හිතෙන් සොය සොයා ගන්නාලද, සිතෙන් හැසිරෙනලද, යන්තාග් වේ ඇතොත් තන් තථාගතෝන උපට්ඨාසි. ඒ සියල්ල තථාගතයන් වහන්සේ තණ්හා වශයෙන්, දික්ති වශයෙන්, මාන වශයෙන් නොපනලදී කියන එකයි එයින් කියවුනේ. ඒ කියන්නේ තණ්හා වශයෙන් ගන්නෙත් නැහැ, දික්ති වශයෙන් ගන්නෙත් නැහැ, මාන වශයෙන් ගන්නෙත් නැහැ. නැ උපට්ඨාසි තණ්හා වශයෙන් ලැබුණෙත් නැහැ, දික්ති වශයෙන් ලැබුණෙත් නැහැ, මාන වශයෙන් ලැබුණෙත් නැහැ. ඒක තව ඉදිරියට ප්‍රකාශ වෙනවා, පැහැදිලි වෙනවා. දැන් මේ කියන්නේ ක්ෂීණාශ්‍රය භූමියයි. ඒ වචනේ ප්‍රකාශ වෙනකොට මහ පොළොවට දරන්න බැරුව කම්පා වුණා. ඊළඟට සඳහන් වෙනවා ශුන්‍යතා භූමිය. ඉතිකෝ භික්ඛවේ තථාගතෝ දත්තා දත්තම්බං දිත්තං නමඤ්ඤති අදිත්තං නමඤ්ඤති දත්තම්බං නමඤ්ඤති දත්තාරං නමඤ්ඤති සුතා සෝතබ්බං සුතං නමඤ්ඤති සෝතාරං නමඤ්ඤති මුතා මෝතබ්බං මුතං නමඤ්ඤති අමුතං නමඤ්ඤති මෝතබ්බං නමඤ්ඤති මෝතාරං නමඤ්ඤති විඤ්ඤාතා විඤ්ඤාතබ්බං විඤ්ඤාතං නමඤ්ඤති අවිඤ්ඤාතං නමඤ්ඤති විඤ්ඤාතබ්බං නමඤ්ඤති විඤ්ඤාතාරං නමඤ්ඤති. මෙන්න මේ කොටසද කියනවා ශුන්‍යතා භූමි. ඒකමද්ද තථාගතයන් වහන්සේ දත්තා දත්තබ්බං දතේතු සියල්ල ඇහෙන් දැකලා දිත්තං නමඤ්ඤති දක්නාලද තණ්හාදිත්‍යමාන වශයෙන් නොගනි අදිත්තං නමඤ්ඤති ලෝක සත්‍ය වශයෙන් නොදන්නාලද තමන් දන්නාලද දේ තණ්හාදිත්‍යමාන වශයෙන් නොගනි දත්තං නමඤ්ඤති අතීතනාවත වර්තමාන වශයෙන් දැක්ක යුතු දේ ගැන තණ්හාදිත්‍යමාන සමාන වශයෙන් නොගනි දත්තානං නමඤ්ඤති දක්නා ලද්දෙක්ද තණ්හාදිත්‍යමාන වශයෙන් නොගනි සුතා සෝතබ්බං ඇසී යුතු දේ තමන් වහන්සේ අසාගෙන සුතං නමඤ්ඤති ඒ සුතය අනුයත අහන දේවල් තමන් තණ්හාදිත්‍යමාන වශයෙන් නොගනි අසුතං නමඤ්ඤති අන්නා විසින් නොසන් ලද්දක් තමන් අසන ලද්දක් තණ්හාදිත්‍යමාන වශයෙන් නොගනි සෝතබ්බං නමඤ්ඤති අතීතනාගත වර්තමාන තුන් කාලයට ඇති කලින් ඇහිතු දේවල් ගැන තණ්හාදිත්‍යමාන වශයෙන් නොගනි සෝතාරං නමඤ්ඤති එවාගෙම අසන්නා වූ පුජ්‍යලේකු තණ්හාදිත්‍යමාන වශයෙන් නොගනි මුතා මෝතබ්බං මුතං නමඤ්ඤති ඒ කියන්නේ ගන්ධ සුවඳ ආග්‍රහණය කළේතු ආ වගේම රස විඳේතු ස්පර්ශ විඳේතු ආරමුණක්ගෙන තමන් වහන්සේ ඒ ස්පර්ශය දැනගෙන මුතං නමඤ්ඤති ලෝක සත්‍ය විසින් ඒ විදිහට මුණනේ කරන ලද්දක් තමන් වහන්සේ තණ්හාදිත්‍යමාන වශයෙන් නොගනි අමුතං නමඤ්ඤති ලෝක සත්‍ය විසින් එසේ මුණනේ නොකරන ලද්දද තමන් වහන්සේ තණ්හාදිත්‍යමාන වශයෙන් නොගනි මෝතබ්බං නමඤ්ඤති අතීතනාගත වර්තමාන වශයෙන් ආග්‍රහණය කළ යුතු රස විඳිය යුතු ස්පර්ශ විඳිය යුතු දේ ගැන තණ්හාදිත්‍යමාන වශයෙන් නොගනි මෝතාරං නමඤ්ඤති එසේම ස්පර්ශ කරන විඳින ආග්‍රහණය කරන පුද්ගලයෙකු තණ්හාදී ප්‍රමාණ වශයෙන් නොගනි. විඤ්ඤාත විඤ්ඤාතබ්බං මෝලින් අරමුණු කළ යුතු සිතින් අරමුණු කළ යුතු දේවල් සිතින් අරමුණු කොටගෙන විඤ්ඤාතං නමන්නේති අන් අයත් සිතින් අරමුණු කරන දේ තණ්හාදී ප්‍රමාණ වශයෙන් නොගනි. අවිඤ්ඤාතං නමන්නේති අන්නය විසින් අරමුණු කළ නොහැකි තමන් අරමුණු කරන අවිඤ්ඤාතය ගැන තණ්හාදී ප්‍රමාණ වශයෙන් නොගනි. විඤ්ඤාතබ්බං නමන්නේති අතීත අනාගත වර්තමාන තුන් කාලයට ඇති මෝහයෙන් අරමුණු කළ යුතු දේවල් ගැන තණ්හාදී ප්‍රමාණ වශයෙන් නොගනි. එවාගේ විඤ්ඤාතාරං නමන්නේති ඒ විදිහට සිතින් අරමුණු ගන්න පුද්ගලයන් ගැන තණ්හාදී ප්‍රමාණ වශයෙන් නොගනි. මේ කොටසට කියන්නේ ශූන්‍යතා භූමි කියලා. ඒ කියන්නේ සත්ව පුද්ගල වශයෙන් නොගන්නා තත්ත්වය. මේ හතරවෙනි අවස්ථාව. ඊළඟට සඳහන් තුන්වෙනි අවස්ථාව. පළවෙනියෙන් කියවන්නේ සරුවක්ම භූමිය, ඊළඟට සීනාස්ක භූමිය, දැන් ශූන්‍යතා භූමිය තුන්වෙනි අවස්ථාව. ඒ තුන්වෙනි අවස්ථාවේ මහ පොළොව කම්පිත වෙලා තියෙනවා. ඊළඟට සඳහන් වෙනවා යම් වික්කවේ සදේවකස්ස ලෝකස්ස සමාරකස්ස සම්බ්‍රහ්මකස්ස සසමන බ්‍රාහ්මණ්‍යා පජා සදේ මනුසාය තමහං ජානාමේති වදෙයං තම්මමස මුසා. ඒක රාගන්තිය තමහං ජානාමිච නච ජානාමේති වදෙයං තම්පස තාදිසමේව තමහං නේව ජානාමි නේ නජානාමේති වදෙයං තම් මමස කලි. ඔය කියන්නේ සත්‍ය භූමිය ගැනයි. සත්‍ය භූමිය. එතකොට සත්‍ය භූමියෙන් කියවෙන්නේ තවත් ගැඹුරු කාරණයක්. දෙවියන් සහිත, මරුන් සහිත, බමුන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත, දෙහිනිසුන් සහිත සමස්ත ලෝක සත්‍යා විසින් දක්නා ලද, අසන ලද, ආග්‍රහණය කරන ලද, රස විඳින ලද, ස්පර්ශ විඳින ලද, සිතින් අරමුණු කරගන්නා ලද, සිතින් හැසිරෙන ලද යම්තාක් දේ ඇතොත් තමහං ජානාමේති වදෙයං ඒ මම දන්නේ මේ කියන්නේ මිනං තම්මමස මුසා ඒ මගේ මුසාවක් වෙනවා. මේක ඉතා වැදගත් සම්දිස්ථානයක්. දන්නවා කියලා කියනවා නම් ඒක මගේ මුසාවක්. ඒ මොකද්ද මුසාව කියලා මෙතන සඳහන් කරන්නේ පරමාර්ථ වශයෙන් මම කියා නැති බව නිසායි. පරමාර්ථ වශයෙන් දක්නා මම කියා කෙනෙක් නැහැ. ඒ කියන්නේ ලෝක සත්‍ය සම්බන්ධ සීලුන් අරමුණ දන්නා වූ මම කියා තණ්හාදිත්‍යමාන වශයෙන් ගන්න කෙනෙක් මා වෙත නැහැ. එසේ තියනවා කියනවා නම් ඒක මුසාවක්. ඒකයි එන් කියන්නේ. ඒකට උන්වහන්සේ ඒ විදිහට තණ්හාදිත්‍යමාන වශයෙන් තමන් ගන්නවා නෙමෙයි ධර්ම ස්වභාවයක් විසින් ධර්ම ස්වභාවයක් ආදර කර ගන්නවා කියන තේරුමයි. ඒක පළවෙනි සත්‍ය භූමිය. ඊළඟට තමහං ඥානමිච්ච මෙත ඥානාමේත වදෙයන් තම්පස තාදිසමේව මේ ලෝක සත්‍ය විසින් දක්නා ලද අසන ලද ආග්‍රහණය කරන ලද රස විඳින ලද ස්පර්ශ විඳින ලද සිතින් හසිරන ලද සෑම අරමුණක්ම ඥානාමිච අම දන්නවා. මෙත ඥානාමේති ඇතැම් දෙයක් දන්නේත් නැහැ කිව්වනම් තම්පස තාදිසමේව එයත් ඒ වාදයේ මුසාවක් වෙනවා. එතකොට මම දන්නවා නොදන්න දේවලුත් තියෙනවා. එතකොට පැත්තෙන් තණ්හාදිත්‍යමාන. එසා තණ්හාදිත්‍යමාන වශයෙන් එසේ තමන් වහන්සේ නොගන්නා බැවින් එසේ දන්නෙමි නොදන්නෙමි කිව්වොත් ඒකත් මුසාවක්. ඒකත් සත්‍ය භූමිය. තුමනි පාඨයෙන් කියවුනේ තමහං නේව ජානාමි නේ නජානාමි චවදෙයං තම්මමස කලි යම් හේකින් ඒවා මම දන්නේත් නැ නොදන්නේත් නැ කියවනම් එහෙම ඒක මගේ දෝෂයක්. මගේ ප්‍රතිඥාවට දෝෂයක්. ඒ කියන්නේ තණ්හාදිත්‍ය මාසයෙන් මාන වශයෙන් නොගන්නවා නම් ඒ විදිහට මම දන්නේත් නැ නොදන්නේත් නැ කියලා ප්‍රකාශ කරන්න බෑ. සමම දන්නේත් නැ නොදන්නේත් නැ කියලා ප්‍රකාශ කරනවා නම් ඒකත් තණ්හාදිත්‍ය මානයට සම්බන්ධ බැවින් ඒක මගේ දෝෂයක්. ඔන්න අවස්ථා තුනට කියන සත්‍ය භූමිය. සත්‍ය භූමිය තමයි තුන්වෙනි භූමිය. සාරයක්ම භූමිය, ශීනාශ්‍රය භූමිය, සත්‍ය භූමිය. ඊළඟට තමයි අද මේ ප්‍රථමයෙන් ප්‍රකාශ වූ ශූන්‍යතා භූමිය වැටෙන්නේ. මෙසේ දකිය යුතු දේ කියන්නේ ඇහෙන් දැක්කේ යුතු දේ දැක ලෝක සත්‍ය වශයෙන් දක්නා ලද දේ එවාගෙම නොදක්නා ලද දේ දැකිය යුතු දේ දකින පුජ්‍යලයා තණ්හා දිට්ඨිමාන වශයෙන් ගන්නෙ නෑ කලින් ඇසිය යුතු දේවල් දැන ඒ කලින් ඇසිය යුතු දේ අසන ලද දේ නොඅසන ලද දේ ඇසිය යුතු දේ අසන පුජ්‍යලයා කියන මේ සියල්ල තණ්හා දිට්ඨිමාන වශයෙන් ගන්නෙ නෑ එවාගෙම ආග්‍රාණේ රස විඳීම එවාගෙම ස්පර්ශ විඳීම කියන්නේ මේවා ලැබුණ දේ නොලැබුණ දේ එවාගෙම දකිය යුතු දේ ඒවා ස්පර්ශ කරන්න තණ්හා දිට්ඨිමාන වශයෙන් කිසිසේත් නොගෙන හරිනවා මේ අවස්ථාව සඳහන් වෙනවා ශූන්‍යතා භූමිය කියලා ශූන්‍යතා කියන්නේ සත්ව පුජ්‍යල සංඥා සම්පූර්ණයෙන් බිඳ වැටෙන තැනක් කියන ඊළඟට සඳහන් වෙන්නේ තාදී භූමිය ඉතිකෝ භික්ඛවේ තථාගතෝ ditthasukamata viññātabbesu dhammesu thādi eva thādi tammāca pana thādi tammo anyo thādi uttari tarova panita tarova nattīti vadāmi මේ අන්තිම සූත්‍ර පාඨයයි ඉතිකෝ භික්ඛවේ මහණෙනි මෙන්න මේ විදිහට තථාගතෝ දිට්ඨ සුතමත විඤ්ඤාතබ්බේසු ධම්මේසු ඇසෙන් දක්නා ලද කනෙන් අහන ලද ආග්‍රාණය කරන ලද රසින් දෙන ලද ස්පර්ශ කරන ලද සිතින් අරමුණු ගන්නා ලද මේ ධර්මයන් සම්බන්ධව තාදීයව තණ්හා දිට්ඨිමාන වශයෙන් කිසියම් සම්බන්ධතාවක් නැති බැවින් තාදී නොසලන පුද්ගලයෙකු පවතිනවා නොසලන්නේ වෙනවා තණ්හාච පල තාදි තණ්හා ඒ තාදී ගුණයෙන් අන්න උත්තරිතර තාදීවා තාදී උත්තරිතරව පණිතතරව නැති ඊට වඩා උත්තරීතර තාදී බවක් හරි ඊට වඩා ප්‍රණීතතර තාදී බවක් නැති නැත්තේ කියන කුණවාසේ නිගමන වශයෙන් වදාලා ඒ තාදී භූමිය දැන් මෙන්න මේ පංචමහා භූමියේ සරුවක්ම භූමියයි ක්ෂීණාශ්‍රව භූමියයි ඊළඟට සත්‍ය භූමියයි ශූන්‍යතා භූමියයි තාදී භූමියයි කියන භූමි අවස්ථා පහේදී මේ මහා පෘථුවියට දරා ගන්න බැරුව කම්පිත වෙලා තියෙනවා. මේවා එකක් එකක් ගන්න දැන් අපි විග්‍රහ කරනවා නම් තාම වැදගත් අර්ථ සම්භාරයක් නතු කර ගන්න තියෙනවා. අපි තාදුරට කෙටියෙන් සලකා බලමු. අන්තිම නිගමන ගාථාව යං කිංචි දිත් ධම් රසුතං තං වා අද්භෝසිතං යසච්චමුතං පරේසං නතේසු තාදී සයසං උතේසු සච්ඡං සාවාපි පරං දහෙයේ ඒතං ච සල්ලං පටිගච්ඡ දිස්වා අද්භෝසිතා යත් පජා විසත්තා ජානාමි පස්සාමි තථේව ඒතං අද්භෝසිතං නත්ති තථාගතානන්ති ඒ ගාථා දෙකේ තේරුම අපි සලකා බලමු එතකොට තවත් දුරට තේරුම් ගන්න පුළුවන් යං කිංචි දිත්තං සුතං මුතං වා අද්භෝසිතං සත්‍ය මුතං පරේසං ලෝක සත්‍ය විසින් එතන පරේසං කියේ ලෝක සත්‍ය විසින් යමක් දක්නා ලද නම් අසන ලද නම් මුතං මුතං කියන්නේ ආග්‍රහණය කරන ලද නම් රසින් දෙන ලද නම් ස්පර්ශින් දෙන ලද නම් අද්වේසිකං තණ්හා දිට්ඨිමාන වශයෙන් බැස ගන්නා ලද එහිලා නතේසු තාදී සයසං උතේසු සත්‍යං මුසාවාපි පරං දහියං එතකොට මේ තාදී ගුණ ඇති තථාගතයන් වහන්සේ අනුන් කියන දේ මේක සත්‍යයි මේක අසත්‍යයි කියලා යම් දෙයක් ප්‍රකාශ කරනවා නම් ඒ කෙරෙහි තථාගතයන් වහන්සේ තණ්හා දිට්ඨිමාන වශයෙන් උපගමනය කරන්නේ නැහැ. නිතේසු තාදී සයසං උතේසු සත්‍යං මුසාවාපි පරං දහියේ අනුන් කියන වෙනුවට උන්වහන්සේ බාරගන්නේ නැහැ. අනුන් කියන්නේ කියන හැටියට මේක ඇත්තයි මේක මුසාවයි කියලා උන්වහන්සේ බාරගන්නේ නැහැ. ඒ කියන්නේ දැන් ලෝක සත්‍ය අතරත කොටස් දෙකකට බෙදෙනවානේ. ඉදමීව සත්තං නෝගමඤ්ඤං. ඉදමීව සත්තං නෝගමඤ්ඤං. මේ තමයි ඇත්ත අනිසියල්ලම මුසාවය. අසත්‍යය කියලා ඒත් නම් පිළිගන්නේ. සර්වඥන් වහන්සේ ඒ ලෝකවා විසින් භාවිතා කරන මේ දේ පමණයි සත්‍ය, මේ දේ අසත්‍යයි කියලා කියන දේ කෙරෙහි උන්වහන්සේ පිළිගන්නේ නැහැ. ඒ පංච සල්ලං පටිගත දිස්වා. මෙන්න මේ උල, ඒ කියන්නේ හිතේ මහ වරදෙන මේ දෘෂ්ටි උල කල්යතු උන්වහන්සේ අවබෝධ කරගත්තා. අඥාසිතා යත්ත පජා විසත්ත. මේ ලෝක සත්‍යය මේකට බැසගෙන ඉන්නවා. තණ්හාදිත්‍යමාන තුනෙන් ditthiyata විශේෂම් දැසගෙන ඉන්නවා. ඥානානුපස්සාමි පතේ වේත. තමන් වහන්සේ දන්න දේ, දක්නා දේ එසේමයි. ඒක දෙකක් වෙන්නේ නැහැ. ඒක අද්වෛජ්‍ය වචනා බුද්ධා කියන හැටියට දෙසරයක් වෙනස් කරන්න වෙන්නේ නැහැ. ඥානානුපස්සාමි පතේ වේත. අජ්ජෝසිතන්න තථාගතයන්. තථාගතයන් වහන්සේට වහන්සේලාට තණ්හාදිත්‍යමාන වශයෙන් මේ කිසිම අරමුණක බැස ගැනීමක් නැහැ කියන එකයි යන්තිම ගාථාවෙන් කියෙන්නේ. එතකොට දැන් සමස්තයක් වශයෙන් අපි සලකා බලන්නට ඕනේ මේ සූත්‍රයේ අදහස. එකක් තමයි සර්වඥතාඥානේ ප්‍රතිඥා කිරිය. ඒ කියන්නේ ලෝව දතේතු තාක් දේ සර්වඥන් වහන්සේ දන්නවා. ලෝව දතේතු තාක් දේ සර්වඥන් වහන්සේ විශේෂයෙන් දන්නවා. ලෝව දතේතු දාග්ගේ සරුවක්ඥන් වහන්සේ ප්‍රකට වශයෙන් දන්නවා. ඔය කියන අවස්ථා තුන සරුවක්ම භූමියයි. එතෙන්දී සම්පූර්ණයෙන් සරුවක්ඥානේ ප්‍රකාශ කරන්න තියෙනවා. ඊළඟට කියවන්නේ ක්ෂීණාශ්‍රේ භූමිය. ඒ කියන්නේ තමන් වහන්සේ මේ කියන ලෝක සත්‍ය විසින්ද දකින අහන ආදී සීල අරමුණු ගැනත් නම් ලෝක tattve සම්බන්ධව තණ්හාවෙන්, දික්තියෙන්, මානයෙන් කිසිවක්ම අල්ලා ගන්න නැහැ. කිසිවක් වෙත තණ්හා, දික්ති මාසයෙන්, මාන වශයෙන් උපදන්නේ වන්නේ නැහැ. ඒක උන්වහන්සේගේ නික්ලේශී භාවයේ ශීනාසුරු භාවය. එතෙන් දී සරුවක් යන වහන්සේගේ අරහං ගුණය සම්පූර්ණයෙන් ප්‍රකාශ කරන්න තියෙනවා. ඊළඟට සඳහන් වන සත්‍ය භූමිය. ඒ කියන්නේ තමන් වහන්සේ මේසා විශාල ලෝක සංනිවාසයක එක එක්කෙනා දකිනහන හිතන කියන දේවල් ඔක්කොම දැනගත්තා. මම තමයි මේ දකින්නේ කියන හැඟීමක් උන්වහන්සේට නැහැ. තමහං ඥානෝමංච පස් රජයන් තම්මනස මුසාකිරේකයි. තමන් වහන්සේ මේවා දන්නවා කියලා නෙමෙයි. ඒ කියන්නේ මමයි මේ සියල්ල දන්නේ. අන් කෙනෙක් නෙමෙයි මේවා දන්නේ. මමයි මේවා දන්නේ කියලා උන්වහන්සේ ආප දෘෂ්ටි වශයෙන් කිසිවක් නොදන්නේ නැහැ. එවාගෙම තමහං ඥානානිච නෙත ඥානානි උපදෙයන් සම්පස පාදසමේව. මම දන්නේ නැහැ කියන්නේ මම දන්නවා කොටසක් දන්නේ නැහැ කියලා කියන්නත් බෑ. ඒතර ආත්ම සංඥාවෙන් ආත්ම දෘෂ්ටියේ පිහිටාමම කතා කරන්නේ. තමහං නේව ඥානානි නේ නෙත ඥානානි උපදෙයන් සම්පස තම්මමස කලි. එතකොට දැන් මම දන්නේ නැත්නම් නොදන්නේ නැත්නම් කිව්වොත් එන්නේ එතන තේරෙන ලොකු වරදක්. කොටින් මේ ලෝක සත්‍ය සම්බන්ධ තමන් වහන්සේ සියල්ල දන්නා නම් ඒ දන්නාව තමන් වහන්සේද ආත්ම සංඥාවෙන් ගෙදන්නේ කන්නාදිත්‍යමාන වශයෙන් ගෙදන්නේ කියන එකයි එතන සත්‍ය භූමියෙන් ප්‍රකාශ වෙන්නේ. ඊළඟට කියවන්නේ ශූන්‍යතා භූමිය. ඒ කියන්නේ මේ ලෝක ධාතුවේහි සියලුම සත්ත්ව ප්‍රජා විසින් දක්නා ලද, අහන ලද, අරමුණු ගන්නා ලද, හිතන ලද ඒ සෑම දෙයක් කෙරෙහිම තමන් වහන්සේ සියල්ල දැනගෙන ඒ සම්බන්ධව තණ්හාදිත්‍යමාන වශයෙන් උපගමනය කරන්නේ නැහැ කියන තේරුමින් තමයි ශූන්‍යතා භූමිය හැඳින්වෙන්නේ. අන්තිමට තාදී භූමියෙන් කියවුනේ තමන් වහන්සේ මේ ලෝක ධාතුවේහි සෑම සත්වෝම ඒ ලැබෙන ලැබෙන අරමුණු කෙරෙහි තණ්හා වශයෙන් හරි දෝෂ වශයෙන් හරි නිතර සැලෙනවා. තණ්හාදිත්‍යමාන තුන යම් තැනක තියෙනවනේ තුන ලෝභ දෝෂ එනවාමයි. ඒ දෙකෙන් සුජ්ජලෝ සැලෙනවා. ඒකෙන් තමයි ප්‍රියමනාප කරන දේ කෙරේ තෘෂ්ණාවෙන් සැලෙනවා. අප්‍රියමනාප දේ ගැන ද්වේෂයෙන් කටගෙන සැලෙනවා. ඒ හැම තැනකම දික්තිමාන ආදීන්ගෙන්ද සැලකෙන ඒගේ සැලන ස්වභාවයක් ඇති ලෝක ධාතුවේයි සරුවඥන් වහන්සේ මේ මොනම අරමුණක දේව සලීමක් නැතුව මහන්සේ තාදී ගුණයෙන් පිහිටා සිටින ඉන්ද්‍ර කියලා වාගේ ඒ තාදී භූමිය මේ පංච මහා භූමිය එකක් එකක් පාසා බුදු ගුණ සම්භාරයක් ප්‍රකාශ වෙන්න කියනවා. ඒ හැබැයි මේ එකක් එකක් ගන්න වෙන වෙනම දේශනා පවත්වනවා නම් ඊතරමට සාර්ථකව තේරුම් ගන්න පුළුවන්. දැන් මේ කියවනේ සූත්‍ර දේශනාව බොහොම සරල සම්පින්දනයක් පමණයි. ඉතින් මේ දේශනාව ශ්‍රවණය කරන හේතිය සංඝ පිරිස විශේෂයෙන්ම ශ්‍රද්ධාදි මුත්තික පිරිසක්. ඒ සංඝ පිරිස ශ්‍රද්ධාව බහුල පිරිසක්. ඒ පිරිසට මේ බුද්ධ ගුණ කියවන කොට චිත්ත සන්තාන පස්වන ප්‍රීතියෙන් පිළපෙන ප්‍රීති පස්සද්දි සුඛ සමාධි කියන මේ ලක්ෂණ ඇති වුණා. ඒ සමාධිමත් බවට පත් වූ සිතෙන් යුතුව ඒ මොහොතේ විපස්සනා ඥාන වැඩි දියුණු වීමෙන් ඒ 500ක් භික්ෂූන් වහන්සේලා සහ එතන ශස්ත්‍ර සිටිය විශාල පිරිස අතරත 84,000ක් තරම් පිරිස මඟඵල නිවන් අවබෝධ කරගත්තා. ඒ භික්ෂූන් වහන්සේලා අරහත්ත්වයට පත් වුණා. ඉතින් මේ දේශනාව අපි නැවත නැවත සිහිපත් කරන්නට වටිනවා. සාමාන්‍යයෙන් භාවනාට වාඩි වෙලා අපි බුද්ධානුස්සතිය වඩනවානේ. ඒ බුද්ධානුස්සතිය වඩන කොටක් මේක සිහිකරන්න වටිනවා. මේ කියන සූත්‍ර පාඨ සිහි කරාම අපේ චිත්තසංතානෙට පුදුමාකාර ප්‍රසාදයක් ඇති වෙනවා. ඒකට දැන් දික්තං කියන්නේ ඇහෙන් දක්නාලද, සුතං කියන්නේ කනෙන් අහනාලද, මුතං කියන්නේ නාසයෙන් ආග්‍රහණය කරන ලද සහ දිවෙන් රස විඳින ලද, කයින් ස්පර්ශ විසින ලද තුනම මුතං කියන වචනෙන් කියවෙනවා. විඤ්ඤාතං කියන්නේ සිතින්ම ගන්නා ලද අරමුණු. ඉතින් මේවා සරුවක්යන් වහන්සේ දන්නා බව, විශේෂයෙන් දන්නා බව, ප්‍රකටව දන්නා බව, ඒවා කෙරෙහි තණ්හා දික්කමාන වශයෙන් උපගමනයක් නොකරන බව, එවාගේම තමන් වහන්සේ දන්නවාය, කොටසක් දන්නවා කොටසක් නොදන්නවාය, දන්නේ නැත්නම් නොදන්නේ නැති කියන ප්‍රකාශයන් නොකරින් නොකිරීම වශයෙන් සත්‍යයේ පිහිටා සිටින බව, එවාගේම උන්වහන්සේ සෑම අරමුණක් කරෙහි අර තණ්හා දික්කමාන නූපදනාසේ ශූන්‍යතා ධර්මයේ පිහිටා සිටින බව, උන්වහන්සේ ලෝක tattve සම්බන්ධව සලීමක් නැතුව තාදී ගුණයෙන් පිහිටා සිටින බව සිහි කරගෙන භාවනාට වාදි වීමෙන් අපේ භාවනා පූර්ණ කෘතිය බොහොම ගැඹීරයකට හේතු සම්බන්ධ වූ බැවින් හිත ඉක්මනින්ම සමාධිමත් කරගන්න හේතුවක් වෙනවා. ඒ නිසා සරුවක්ඥන් වහන්සේගේ වැනි පෘථුවේ කම්පා කළ දේශනා අතුරෙන් එකක් තමයි කාලකාරාම සූත්‍ර දේශනාව. මේ සූත්‍ර දේශනාව අපි කටපාඩම් කරගන්න බලාපොරොත්තු වෙමු. එවාගේ මෙතර බහුතා කරමින් ඒ භාවනාට උපකාරී සූත්‍රයක් බාට පමුණවා ගන්නත් බලාපොරොත්තු වෙමු, අදිෂ්ඨාන කරගනිමු. ඒ මොකද මේක ප්‍රසාදනීය සූත්‍රාන්තයක්. ප්‍රසාදනීය සූත්‍රාන්ත මනසිකාරයේ විශේෂයෙන් ප්‍රීති සම්බොජ්ජංග වැඩි දියුණුවට හේතුවක් වෙනවා. ප්‍රීති සම්බොජ්ජංගයේ වැඩි දියුණුවේකොට අර පස්සද්ධි සමාධිය ආදී බොජ්ජංග වැඩි දියුණු වීම සඳහා එක මහෝපකාරී වෙනවා. ඒකම මේ ගැඹීර වශයෙන් වර්ධන සමත භාවනාවන්ට අතිශයින් උපකාරී වෙනවා. එවාගෙම නැවත නැවත නැවතත් බුදු ගුණ වර්ජනා සඳහා කාලපාදාම සූත්‍රය වර්ජනා කිරීමෙන් සමන්ත විශේෂ චිත්ත ධෛර්යයක් ඇති වෙනවා. අපේ ලංකාවේ කාලබුද්ධ රත්නිත මහ රහතන් වහන්සේ කළුවර පොහෝ දාසක කළුදේ පොකුණ සමීපේ කළු තිමිරි වහක් යට කළු ගල් ආසනයක වාඩි වී මේ කාලපාදාම සූත්‍රයෙන් ධර්ම දේශනා කළ බව සඳහන් වෙනවා. එදවස යම් කිසි කාර්යයක් සඳහා පෙරවස් සමාදන් වූ සිටියේ ශ්‍රද්ධාකේශ රජතුමාට නයතුන් දෙපළ නැතිස කෙලවර කාටත් නොවගවා හිටියානම් බණ ඇසුවා. එළිවෙනකම්ම දේශනීය පැවැතුණා. දේශනා අවසානයේ රජතුමා මහත් හඬින් සොම්නසේ සාදුකාර දුන්නා. රහතන් වහන්සේට තේරුම් ගියා රජතුමාගේ කටහඬ. සමීපයට කැඳවල ඇහැවා, කොයි වෙලාවද බණ හඬාවේ? ස්වාමීනි, මුල් ගාථා කියනකොට මම බණ හඬාවා. මහරජේ මේ හිතගෙනම බණහඬ වීම මේ දුෂ්කර දෙයක් නේ තුන් යම් රාත්‍රි. නැත් ස්වාමීනි, මේ වාගේ මිහිරි හඬින් බුදු බණහඬ බුදු ගුණහඬ කියනවා නම් මට ජීවිතාන්තය දක්වාවත් නොසැලී නොඇති හිතගෙන බණහඬ පුළුවන්. ස්වාමීනි, අවකාශ ගංගාවක් මිහිතලයට හැරෙව වාගේ ගුවාසි විසිතුරු ධර්ම දේශනාවක් බුදු ගුණ දේශනාවක් පැවැත්වුවා. තවත් බුදු ගුණ ඉතුරු තියනවාද ස්වාමීනි? මහරජේ මා ධර්ම දේශනා කළේ අල්ප මාත්‍රයයි. ස්වාමීන් උපමාව, මහරජේ දෙකට තලා ගලක් ගලන වෙලාවේ ඉදිකටු මලක් ගංගියට ඇල්ලුවොත් ඉදිකටු මලෙන් ඇතුළේ පිට වෙන වතුර සුවල්පයි, ඉතිරි වතුර අප්‍රමාණයි. ඒ වගේ මා දැසෝ බුදුබණ ඉදිකටු මලෙන් ඇතුළේ පිට යන වතුර බිඳ වාගේ සුවල්පයි, නදසෝ බුදුබණ අනන්තයි. ස්වාමිනි තව උපමාවක්. මහ රජසියක් කිරියක වපසරිය ඇති කුමරු යායක එක වීකරණයේ ඇත සුවල්පයි, ඉතිරි වීකරල්ලට අප්‍රමාණයි. ඒ වගේ මා දැසෝ බුදුගුණ එක වීකරලක අටවාගේ සුවල්ප ප්‍රමාණයයි, නදසෝ බුදුගුණ අප්‍රමාණයි. ස්වාමිනි තවත් උපමාවක්. මහරජාහසේ පියාසර කරන පක්ෂයේ පියාපතට යටපත් යට වෙන අවකාශයේ සුවල්පයි, පියාපතට යටන වෙන අවකාශයේ අප්‍රමාණයි, අනන්තයි. ඒ වගේ මා ප්‍රකාශ කළ බුදුගුණ ඉතා සුවල්පයි, නදසෝ බුදුගුණ අවකාශයේසේ අනන්තයි. ස්වාමිනි ගැලපෙන උපමාවක් කිව්වා. ස්වාමීනි මේ විදිහේ අනන්ත ගුණ ඇති සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිළිබඳ විසිතුරු බුදුගුණ දේශනාවක් පැවැත්වීම නිසා මට වෙන ධර්ම පූජාවක් අතේ ඇත්තේ නැහැ. මේ 300ක් වටා ප්‍රමාණ යෙදුම් ඇති මේ ලංකා රාජ්‍යයේ මම අද මේ ධර්ම පූජාට පූජා කරනවා කියලා රාජ්‍ය පූජා කළා. රහතන් වහන්සේද ආපසු රාජ්‍ය භාර දින දසරා ධර්මින් රාජ්‍ය කරන හැටියට ආවාදන ශාසනාවකට පවරා දුන්නා. මේ ප්‍රවෘත්තියෙන් පැහැදිලි වෙනවා මේ සූත්‍ර දේශනේ මාතෘකා කළොත් අප්‍රමාණ බුදුගුණ සම්භාරයක් දේශනා කරන්න ශ්‍රවණය කරන්න ලැබෙනවා. ඒ නිසා ඉදිරි අවස්ථාවල මේ බුදුගුණ සම්බන්ධව තව තවත් අපට කරුණ එකතු කරගන්න ලැබේවා. ඒකම මේ කාලකාරාම සූත්‍ර දේශනාව හොඳින් ධාරණය කර නිතිපතා ආවර්ජනා කරමින් බුද්ධ ගුණානුස්සති භාවනාවක්ද සපුරා ගන්න අදිෂ්ඨාන කරගන්න අතරත මේ සත්පස්වාරයක් මහා පොළොව කම්පා කරමින් සරුවක්ම භූමියේ පිහිටා, එවැගේම ශීනාසුර භූමියේ පිහිටා, සත්‍ය භූමියේ පිහිටා, ශූන්‍යතා භූමියේ පිහිටා, තාදී භූමියේ පිහිටා, ලෝඩ දහම් වැසු සරුවක්යන් වහන්සේගේ අනන්ත පරිමාණ බුද්ධ ගුණානුභව බලෙන්, අනන්ත බුද්ධ ඥානානුභව බලෙන්, අනන්ත බුද්ධ තේජානුභව බලෙන්, අනන්ත බුද්ධ රිද්ධානුභව බලෙන් අපට දාසින් දාස ගෙවි ගෙවි යන මේ ජීවිත කාල පරිච්ඡේදයේ තුල ධ්‍යාන අභිඥා මාර්ගඵල නිර්වාණ අවබෝධය දක්වාම ශාසන ප්‍රතිපත්තියෙන් මුදුන් පමුණවා ගැනීමට ශක්තිය බලයේ ධෛර්ය වීර්ය ආරක්ෂාව ආශිර්වාදයේ මේ රත්නත්‍රාණුභාව බලයෙන් ලැබේවා වැඩේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.